දැයි දරුවන්ගේ දෙසවන් පුරා රැවටෙන අධ්‍යාපනික හඬවල්
රචනට කුරුකෙදර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජ රට සේවය හා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්වගෙන එන අධ්‍යාපනික මෙහෙවර රචනට කුරුකෙදර සතියේ සෑම දිනකම පස්වරු 4:00 සිට රාත්‍රී 9:30 දක්වාත් සෙනසුරාදා සහ ඉරිදා පෙරවරු 5:00 සිට පෙරවරු 6:00 දක්වා සහ පස්වරු 5:00 සිට රාත්‍රී 9:30 දක්වා
තුන්වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා පාඩම් මාලා 104.3 රජරට සේවය මග පෙන්වීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත
අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ වැලිකන්ද මහාවිද්‍යාලයේ ආචාර්ය එල් අජිත් ලොකුනාරංගොඩ මහත්මයාට
සුබ සන්ධ්‍යාවක් වේවා අපේ ආදරණීය දරුව හැමෝටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා රජරට ගුවන්විදුලි සේවයේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ පාඩම් මාලාව සාකච්ඡා කරන බුද්ධ ධර්මයේ විශේෂ අදාළ ගුරුගෙදර කාලච්ඡේදය මේ අවුරුදු අවසාන කාලච්ඡේදය වශයෙන් තමයි අද දවසේ අපි ඔබත් සමග සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියට අදාළ පාඩමක් ලෙස 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ 9 පාඩම තේමා කරගනිමි පාඩමේ මාතෘකාව තමයි සබඳතා රකින්න මිනිස් යුතුයකම් මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ දරුවනේ සිගාලවද සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු යුතුයකම් පද්ධතිය පිළිබඳව. එතකොට යුතුයකම් 61ක් මේ සූත්‍රයේ අන්තර්ගතයි. අපි දරුවෝ පැන්සල අරගෙන සටහන් කරගන්න ඕනනම් යුතුයකම් 61ක් මේ සිගාලවද සූත්‍රයේදී අපිට දේශනා කරලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට සදිසා නමස්කාරයේ ලෙස පෙන්වලා දුන්නු මේ සිගාලවද සූත්‍රයේ ඇතුළත් යුතුයකම් පද්ධතිය අපි මිනිසුන් වශයෙන් සමාජය තුළ හුදකලා නොවි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා සමග සම්බන්ධතාවයේ ගොඩනගමින් ජීවත් වෙන මිනිසුන් ලෙස අනිවාර්යෙන් ප්‍රයත්න කරන්න ඕන. දැන් හිතන්නකො මෙහෙම උදාහරණයක් වශයෙන් අපේ දරුවෙක් ඉන්නවා. මේ දරුවා අවුරුදු 15ක දරුවෙක් කියලා හිතන්නකො ඔයාලගේ පස්සේ. එතකොට මේ දරුවාට තියෙන සමාජ සම්බන්ධතාවයේ එක පැත්තකින් අම්මා තාත්තා. තව පැත්තකින් පවුලේ අයියලා අක්කා නංගිලා මල්ලිලා. තව පැත්තකින් පාසලේ ගුරුවරු. ඒ වගේම පාසලේ යහළුවේ හෙළියෝ. ඒ වගේම තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒ වගේම ගමේ ජීවත් වෙන අනිකුත් පිරිස. මේ ආදි වශයෙන් ඕනම කෙනෙකුට විවිධ සම්බන්ධතා මත තමයි සමාජ ජීවත් වෙන්නේ. ඒතොර අපි කවුරුවත් හුදකලා නොවි සමාජය තුල ජීවත් වෙනට ඕන. අන්න ඒ හුදකලා නොවි සමාජය තුල ජීවත් වෙන අප විසින් අනිකුත් සමාජ කණ්ඩායම් වලට එහෙම නැත්නම් අපේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවේ ගොඩනගා ගන්න තබා ගන්න අපි ගනුදෙනු කරන මේ සමාජය අනිකුත් පිරිස සමග ඉටු කරගත යුතු යුතුයකම් සමුදායක් තමයි යුතුයකම් පද්ධතියක් තමයි මේ සූත්‍රයේදී අපිට පෙන්눔 කරලා දීලා තිබෙන්නේ. එතන මේ සූත්‍රයේ කියපු තව නමක් තමයි ගිහි විනය. ගිහි විනය කියලා කියන්නේ ගිහියා විසින් ඇති කරගත යුතු සංයමය සංවරය. ඒ කියන්නේ මේ යුතුයකම් ඉටු කිරීම තුළ අපගේ සංවරය එහෙම නැත්නම් අපේ විනය ගොඩනගෙනවා. එතන අද අපේ රටේ බොහෝ දුරට අපිට දකින්න නොලැබෙන්නේ මේ විනය තමයි. ඒ නිසානේ ගැටුම්, අරගල, උද්ඝෝෂණ, වැඩ වර්ජන, ඒ වගේම එදිරිවාදිකම් මේ වගේ විවිධ ගැටලු සහගත අර්බුද සහගත තත්ත්වයන්ට සමාජයේ මුහුණ දීලා තිබෙන්නේ මේ සමාජයේ මිනිසුන් තුල සංයමයේ විනය කියන එක නොමැති නිසා. එහෙමනම් මේ සංයමයේ විනය කියන එක ගොඩනැගෙන්නට අප විසින් මේ සිගාලවද සූත්‍රයේ යුතුයකම් හඳුනා ගැනීම ගොඩක් ඉවහල් වෙනවා. එක පැත්තකින් මේ විභාගයට මේවා හඳුනාගෙන පිළිතුරු වශයෙන් අපි ගොනු කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දරුවෝ මේවා අපේ ජීවිතයට බද්ධ කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි යොමු වෙනවා. මේක තමයි සිගාලව සූත්‍රයේ මේ සූත්‍රය තුලින් ඇතුළත් කරලා තිබෙන සූත්‍රය තුලින් පෙන්눔 කරන මේ කරුණු අපේ පෙළපොත් වලට ඇතුල් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේවා අපේ ජීවිත පුරුදු විදිහට අපි ගොඩනගා ගන්නට ඕනේ, හුරු කර ගන්නට ඕනේ. අලුත් අවුරුද්දකට එළඹෙන මොහොත කියලා මං කිව්වනේ තව දින කිහිපයකින්. ඒතර අලුත් අවුරුද්දට අලුත් බලාපොරොත්තුත් එක්ක ගමන් කරන අපේ දරුවෝ ඔන්න අලුත් විදිහකට තමන්ගේ යුතුයකම් පද්ධතිය නිවැරදිව යුතුයකම් පද්ධතිය ඉෂ්ට කරන්න ඒතර මේ පාඩමේ ඉවහල් කරගන්නට පුළුවන්කම තිබෙනවා ඔබ මේ යුතුයකම් හඳුනා ගැනීම සමගින්. හොඳයි. එහෙමනම් දරුවනේ අපිට මේ සිගාලවාද සූත්‍රයේ ඇතුළු කරලා දීලා තිබෙන. එහෙම නැත්නම් මේ සිගාලවාද සූත්‍රයෙන් අපිට පෙන්눔 කරලා දීලා තිබෙන යුතුයකම් 61 සමාජ කණ්ඩායම් 6ක් දිසාවන් 6ක් තුල අන්තර්ගත කරලා තමයි කියලා දීලා තිබෙන්නේ. ඔබට අපි කියනවා සදිසාව කියලා. එතකොට මේ සදිසා නමස්කාරය කියලා කියන්නේ දිසා 6ට ඇතුළත් කරලා තිබෙන යුතුයකම් ඉටු කිරීම. එතකොට නමස්කාරයට සමාන කරන්නේ යුතුයකම් ඉටු කිරීම. එතකොට සදිසා කියලා කියන්නේ දිසා 6ට ඇතුළු කරපු සමාජ කණ්ඩායම් වෙත අප විසින් ඉටු කළ යුතු යුතුයකම් පද්ධතිය. හොඳයි. ඔයාලගේ පෙළපොතේ 57 වෙනි පිටුවේ යටම කොටසේ නිල් පාට කොටුවක් ඇතුළු මේ සදිසා ඇතුළු කරලා තිබෙන ගාථාව අපිට දීලා තියෙනවා. අපි දරුවෝ ඒ ගාථාව මාත් සමගම කියවමු. माता पिता दिशा पुंबा आचरिया दक्षिणा दिशा पुंत धारा दिशा पंचा मिंता मंचा च उत्तरा दास कम्म कराहेठा उद्धं समन ब्राह्मणा ඒතා දිසා නමස්සෙය අලමත්තෝ කුලේගිහි. සිගාලවද සූත්‍රය ඇතුළු කරපු ඒ සදිසා ටික මේ ගාථාව තුළ අපිට කියලා දෙනවා. එහෙම නැත්නම් ගාථාව තුළින් අපිට නම් කරලා තිබෙනවා. ගාථාව කටපාඩම් කරගන්න අපේ දරුවෝ ඒක ඔබට පහසුවා. අර්ථය සමග පාඩම් කරගන්න. ඒ අර්ථය තමයි 50 වෙනි පිටුවේ මැද කොටසේ තියෙනනේ දිසා 6. ඔන්න දිසා 6ට ඇතුළු කරපු සමාජ කණ්ඩායම් පිළිබඳව තමයි මේ ගාථාවේ තිබෙන්නේ. ඒ අනුව නැගෙනහිර දිසාව, එහෙම නැත්නම් අපි කියන පූර්ව දිසාවට අයිති වෙනවා මව්පිය දූදරු සමාජ කණ්ඩායම්. ඒ වගේම දකුණු දිසාවට අයිති වෙනවා ගුරුවරු සහ ශිෂ්‍යයෝ කියන මේ සමාජ යුගලයේ සමාජ කණ්ඩායම් දෙක. බටහිර දිසාවට ඇතුළු කරලා තිබෙන්නේ අඹුසැමි යුතුයකම් ලෙස, නැත්නම් අඹුසැමි කණ්ඩායම් දෙක. ඒ වගේම උතුරු දිසාවට ඇතුළු කරනවා මේ සමාජයේ මිතුරු කණ්ඩායම්. මිතුරෝ සහ යහළු යෙහෙළියෝ, මිතු හිත මිතුරන් අන්නේ එකිනෙකා යහළුවන් වශයෙන් ඒ සමාජ කණ්ඩායම් නියෝජනය කිරීම. ඒ වගේම යට දිසාවට ඇතුළු කරනවා ආයතන ප්‍රධානියා සහ ඔහු යටතේ වැඩ කරන අය. රටකන රටේ ප්‍රධානියා සහ රටවැසියා. මේ විදිහට කියනවා අපි සේව්‍ය සේවක සමාජ කණ්ඩායම් කියලා එක හඳුනා ගන්නවා. ඒ වගේම උඩ දිසාවට ගිහි පැවිදි යුතුයකම්. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා සහ දායකයෝ අතර යුතුයකම් පද්ධතියක් මේ උඩ දිසාවට අනුව අපිට කියලා දෙනවා. එහෙම නැත්නම් පෙන්눔 කරලා තිබෙනවා. එතකොට මෙන්න මේ සමාජ කණ්ඩායම් යුගල වශයෙන් තිබෙනවා. යුගල වශයෙන් ගත්තොත් 6යි, කණ්ඩායම් වශයෙන් ගත්තොත් 12යි. එතකොට මෙන්න මේ අය මේ තමන්ගේ ඉදිරියේ තිබෙන සමාජ කණ්ඩායමට කොහොමද තම යුතුයකම් ඉටු කරන්නේ කියන එක, මොනවද ඒ යුතුයකම් වලින් ඉටු කළ යුත්තේ කියන එක මේ සිගාලවද සූත්‍රයේදී හරි ලස්සනට කියලා දීලා තිබෙනවා. අපිට මේ පාඩම තුලත් ඒක හරි ලස්සනට විස්තර කරලා දීලා තිබෙනවා. එතකොට දරුවනේ මේ සූත්‍රය දේශනා කරන්නේ සිගාලක කියන ගෘහපති පුත්‍රයාට. එතකොට එයා උදේ පාන්දරම තමන් තාත්තගේ කීමට අනුව කරපු වන්දනාව නිවැරදි කිරීම උදෙසා තමයි සදිසාවන්ට අදාළව සමාජ කණ්ඩායම් ඇතුළු කරලා බුදුහාමුදුරුවෝ මේ යුතුයකම් පද්ධතිය දේශනා කරලා තිබෙන්නේ. දැන් බලන්න මුලින්ම අපිට තියෙන මව්පිය දූදරු සම්බන්ධතාවය. එතන මව්පියෝ දූදරුවෝ කියන මේ සමාජ යුගලය ඇතුළු කරන්නේ නැගෙනහිර දිසාවට, පූර්ව දිසාවට. එතකොට අම්මා තාත්තා කියලා කියන්නේ දූදරුවන්ගේ පුබ්බාචාරිය. එහෙම නැත්නම් පූර්ව ආචාර්යවරු කියලා කියනවා. ඒ වගේම තමයි අම්මා කියලා කියන්නේ තාත්තා කියන්නේ බුදුවරු ගෙදර. ඒ වගේම තමයි මහා බ්‍රහ්මයා කියලා කියනවා. මේ ලෝකේ මවන්නේ මහා බ්‍රහ්මයා කියලා මතේ රණුව ගත්තහම මේ ලෝකේ මහ බ්‍රහ්මයා තමයි අම්මයි තාත්තයි. ඉතින් ඒ වගේ ගෞරවණීය තත්ත්වයක් අම්මා තාත්තට බුදු දේශනාවේ හිමි කරලා දීලා තිබෙනවා. එතකොට දරුවනි මේ අම්මා තාත්තා තමන්ගේ යටතේ සිටින දූ දරුවන්ට කළ යුත්තේ මොනවද? ඒ වගේම අම්මා තාත්තා යටතේ තියෙන සිටින දූ දරුවෝ අම්මා තාත්තට කළ යුත්තේ මොනවද කියන එක මේ යුතුයකම් වලින් විස්තර කරනවා. ඒ අනුව මුලින්ම අම්මා තාත්තා දූ දරුවන්ට යුතුයකම් පහකිනු. ඒ වගේම දූ දරුවෝ අම්මා තාත්තට යුතුයකම් පහකිනු සංග්‍රහ කරන්නට ඕන. මේක යුතුයකම් ඉටු කිරීමක් ලෙස තමයි විග්‍රහ කරන්නේ. ඉතින් යුතුයකම කියලා කියන්නේ තමන්ට පැවරිලා තිබෙන කාර්ය මැනවින් ඉටු කිරීම. ඒක වගකීමක් විදිහටත් අපිට ඕනම් හඳුනා ගන්න පුළුවන්. හැබැයි බුදුහාඳුරෝ කොතනකවත් මේවා වගකීම් ලෙස අනිවාර්ය කරලා නැහැ. ඩියුටියක් ලෙස අනිවාර්ය කරලා නැහැ. තමන් නිදහසේ තමන්ගේ වෙන්නට ඕන යුතුයකම ලෙස. ඒ දර නිදහසේ කරන ක්‍රියාවලිය යුතුයකම් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ දර යුතුයකම් ලෙස තමයි පෙන් කියලා දීලා නැත්නම් දේශනා කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව 51 වෙනි පිටුවේ පළමුවෙන්ම අපිට හම්බ වෙනවා දරුවන්ගෙන් අම්මා තාත්තට යුතුයකම් පහක් ඉටු කරන්න ඕනේ. ඒ යුතුයකම් පහ අපේ දරුවෝ බලා ගන්න. 1. මව්පියන් පෝෂණය කිරීම. 2. ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම. 3. දෙමව්පියන් රැකගෙන ආ කුල පරපුර හා ඊට සම්බන්ධ සිරිත් විරිත් ආරක්ෂා කිරීම. 4. දෙමාපියන්ගෙන් හිමි වූ දේ රැක ගැනීම. 5. මව්පියන් පරලොව ගිය පසු පින් අනුමෝදන් කරවීම. එතකොට මෙලවදී යුතුයකම් 4කුත් අම්මා තාත්තා මිය ගියන පස්සේ යුතුයකම් 1ක් වශයෙන් උත් යුතුයකම් 5ක් අපිට මේකෙදී සඳහන් කරනවා. දැන් එතකොට අම්මා තාත්තා වයසට ගියට පස්සේ කණ්ඩ බොණ්ඩ දෙන එක, ඒ වගේම අම්මා තාත්තට අවශ්‍ය කරන බේත් හේත් ආදී ආරම්භ දෙන එක මව්පියන් පෝෂණය කිරීම. ඒ වගේම තමයි අම්මා තාත්තට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ඒ වගේම ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන එක, ඒ සියල්ල අම්මා තාත්තගේ කටයුතු සොයා බලා ඉටු කර දීමක් වෙනවා. මොකද තරුණ කාලෙදී එහෙම නැත්නම් ළමා කාලෙදී වැඩිහිටි කාලෙදී අම්මා තාත්තගේ දේවල් තනියෙන් කරගන්න පුළුවන්. නමුත් වයසට ගියට පස්සේ අපි අහලා තියෙනවනේ පුංචි ළමයි වගේ කියලා නේද? ඒ නිසා ඒවා අපේ යුතුයකම් බවට පත් වෙනවා. අම්මා තාත්ත වෙනුවෙන් මේ දේවල් කරන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් අම්මා තාත්තගේ පෞල් පරම්පරාවෙන් කරගෙන ආපු යම් සම්ප්‍රදායික දේවල් තියෙනවා. අනේ සම්ප්‍රදායික දේවල් නොනවත්වා අපි ඉදිරියට කරගෙන යන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම යම් විහාරස්ථානයකට සලාක දානි පූජා කරගෙන එනවා අම්මා තාත්ත හැමදාම. ඒක අම්මා තාත්ත නැති වුණා කියලා අම්මා තාත්ත වයසට ගියා කියලා ඒව අපිට නොකර ඉන්නට අයිතියක් නැහැ. ඒතර අම්මා තාත්ත සතුටු වෙන්නේ ඒ දේවල් අපි ඉදිරියට පවත්වගෙන ගියොත්. ඒතර එක උදාහරණයක් වශයෙන් මම ගත්තේ. ඒ නිසා දරුවනේ ඒ දේවල් අපි ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි දෑවැදි. එහෙම නැත්නම් අපි කියනවා බූදලේ කියලා නේද? එහෙම නැත්නම් අපි ඔකට කියනවා අපිට අම්මා තාත්තගෙන් උරුම වෙලා තිබෙන වස්තුව. ඒතර අපිට අම්මා තාත්ත මහා පරිමාණයේ මහා සම්පත් ප්‍රමාණයෙන් නුදුන්න අපිට යම් ආකාරයකින් අම්මා තාත්තගෙන් හිමි වෙච්ච දායාද ටිකක් තියෙනවා. ඒවා සිරිත් විරිත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. එහෙම නැත්නම් භෞතික වශයෙන් ලැබෙන දේවල් වෙන්න පුළුවන්. මොනවා හරි දේවල්. හැබැයි ඒ දේවල් අපි අම්මා තාත්ත ජීවත් වෙලා ඉන්නවා වගේම මියඹ පරලොව ගියට පස්සෙත් ඒවා විකුණන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව ඒවා අපි රැක බලාගෙන ආරක්ෂා කරගෙන යන්නට ඕනේ. ඒකෝ තමයි ඒ අය කොහේ හරි යන ගෙහිටියත් සතුටින් අපිට ආශිර්වාදය සිද්ධ කරන්නේ. ඒතොර ඒක තමයි සිගාලවල් සූත්‍රයේ සඳහන් වෙන හතරවෙනි යුතුයකම. ඒතොර දූ දරුවෝ ඒ අම්මා තාත්තගේ හිමි වෙච්ච දේවල් ආරක්ෂා කරලා තකබලාගෙන ඉදිරියට පවත්වාගෙන යන්නටත් ඕනේ. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ යුතුයකම. අම්මා තාත්ත මිය ගියාට පස්සේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් දෙකෙන් මේ විදිහට තමන්ට බලුවන් ඕනම වෙලාවක ඒ අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් දාන ආදී පින්කම් කරන්නට ඕනේ. ඒකත් අපේ යුතුයකමක්. ඉතින් ඒක අවුරුද්දක් දෙකක් කරලා නිමා වෙන්න බෑ. අපි ඉන්න තාක්කල් අපිට පුළුවන් තාක්කල් ඒ දේවල් කිරීම අපේ යුතුයකමක්. එහෙම නැත්නම් වර්තමානයේ දනු බැලුවොත් ඒක අපේ වගකීමක් වෙනවා. ඒතර මේ දේවල් හරියට දූදරුවන් ඉෂ්ට වුණොත් අම්මා තාත්තා සතුටු වෙනවනේ. ඒතර කවදාවත් ගැටුමක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නැති වුණාට පස්සේ නේද ඔය විවිධ ගැටලු නිර්මාණය වෙන්නේ. සමහර ගෙවල් වල අපේ දරුවෝ අහලා ඇති මේ හොල්මන් කරනවා කියයි, බත් එකට වැලි හිනවා කියලා කියයි නේද? එක එක තොවිල් පවිල් සිද්ධ කරලා එළවන්නේ භූතයෝ පිසාචයෝ ප්‍රේතයෝ ඔවගේ කියනවා. එතකොට කවුද මේ? පස්සේ කියන පරම්පරාවේ කවුරු හරි කෙනෙක් තමයි මේ හිටියේ. දැන් එතන මේ දේවල් කරන්න ලක්ෂ ගණන් වියදම් කරලා මහන්සි වෙන්න වෙන්නේ අර පස්වෙනි යුතුයකම අපි හරියට ඉෂ්ට නොකළොත්නේ. ඒ මොකද මිය ගියාට පස්සේ පින් දීලා හරියට ඒ යුතුයකම කළා නම් අපිට ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ. දැන් බලන්න ඒකනේ යුතුයකම් ඉටු කිරීම හරි ලස්සනට සාර්ථක ජීවිතයක් ගත කරන්නට පිටිවහලක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ආකාරයට දූ දරුවෝ විසින් අම්මා තාත්තට යුතුයකම් පහක් ඉෂ්ට කරන අතර ඒවා අම්මා තාත්තගේ අයිතිවාසිකම් ලෙස අපිට කියන්නට පුළුවන්. ඒතර අම්මා තාත්තගේ අයිතිවාසිකම් තහවුරු කිරීමක් එතනදී දරුවෝ යුතුයකම් ඉටු කිරීම තුළ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවන් වෙත අම්මා තාත්තා යුතුයකම් පහකින් සංග්‍රහ කරනවා. ඒවා දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමක් කියලාත් අපිට කියලා එන හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් බලන්න අම්මා තාත්තා දූ දරුවන්ට දරුවන් වඩදින් මුදවා ගැනීම. ඒ වගේම ඔවුන් යහපත් කටයුතු වල යෙදවීම. ඉගෙනීමේ කටයුතු වල යෙදවීම. ගැළපෙන ආවාහ විවාහ කර දීම. සුදුසු කල්හි සම්පත් පවරා දීම කියන මේ යුතුයකම් පහ අම්මා තාත්තා කළ යුතුයි. දැන් බලන්න වර්තමාන සමාජයේ අම්මා තාත්තා මේවා හරියට කරනවා නම් දරුවෝ සහ දෙමව්පිය අතර ගැටුම් නිර්මාණය වීමක් වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවල් වලට එහෙම ගැටළු නිර්මාණය වුණා නම් ගැටුම් නිර්මාණය වුණා නම් මේ එකක් හරියට ඉෂ්ට නොවීම තුළ තමයි යෙදේ සිද්ධ වෙන්නේ. එතකොට පුංචි කාණිම හොඳ නරක කියලා දෙන්න ඕනේ. එතකොට හොඳ පැත්තට යොමු කිරීමට ඒ වගේම නරක පැත්තෙන් ඈත් කරවීමත් අම්මා තාත්තගේ යුතුයකමක් ලෙස තමයි මේක සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ඉගෙන ගන්න යොමු කරන්න ඕනේ. එහෙම නැතුව gedera ඉඳලා තමන්ගේ කටයුතු වෙනුවෙන් දරුවෝ තියා ගැනීම කරන්නට හොඳ නෑ. දරුවට ඉගෙන ගන්න හොඳ අනාගතයක් උරුම කරලා දෙන්න අම්මා තාත්තගේ වගකීමක් යුතුයකමක් ලෙස ඒවා කළ යුතුයි. ඒ වගේම තමයි සුදුසු කාලයක් වෙනවත් දරුවට සමාජයේ අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පෞල් ජීවිතයක්. අන්න එදාට දියණිය වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන් තමන්ගේ දරුවට සුදුසු ගැළපෙන ආවාහ විවාහයක් කරලා දෙන්නට ඕනේ. ගැළපෙන දියණියක් නම් ගැළපෙන පුතෙක් හොයලා දෙන්න ඕනේ. ඒ වගේම පුතෙක් නම් ගැළපෙන දියණියක් විවාහ කර දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ ආවාහ විවාහ කටයුතු අම්මා තාත්තගේ ආශිර්වාදයේ මතම සිද්ධ කළ යුතුයි කියන එක තමයි මෙතනදී සඳහන් කරන්නේ. ඒ වගේම තමයි තමන්ගේ තිබෙන සම්පත් වස්තු නිසි පරිදි නිසි කළමනාකරණයෙන් යුක්තව සමානාත්මතාවය අනුව තමන්ගේ දූ දරුවන්ට බෙදා දෙන්නට ඕනේ. එක්කෙනෙකුට වැඩියෙන් එක්කෙනෙකුට අඩුවෙන් එහෙම දුන්නොත් තමයි යන ගැටුම් නිර්මාණය වෙන්නේ. ඒ නිසා අම්මා තාත්තා නිවැරදි ලෙස තමන්ට හිමි වෙලා තියෙන සම්පත් ආදිය දූ දරුවන්ට බෙදලා දෙනවා නම් ගැටුම් නිර්මාණය වෙන්නේ නැහැ. ඒත් මෙන්න මේ යුතුයකම් පද්ධතිය තමයි යුතුයකම් 10ක් තියෙනවා. අපේ දරුවෝ යුතුයකම් 10ම මතක තබා ගන්න උත්සාහ ගන්න. ඉතින් අපිට ප්‍රශ්නෙකදී පිළිතුරක් වශයෙන් ගොනු කිරීමේදී දෙමාපිය සම්බන්ධතාවයේ තහවුරු වීමට දෙමාපිය දූ දරු සම්බන්ධතාවයේ තහවුරු වීමට තහවුරු කිරීමට යුතුයකම් ඉවහල් වන ආකාරය නිදසුන් සහිතව පෙන්වා දෙන්න කියලා යම් රචනාමය ප්‍රශ්නයක් තිබුණොත් අපි අනිවාර්යයෙන්ම යුතුයකම් ටික මතක තබා ගත්තොත් අපිට හරි සාර්ථකව නිවැරදිව පිළිතුර ගොනු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට දෙවෙනි සමාජ කණ්ඩායම් ලෙස තියෙන දකුණු දිසාවට අයිති ගුරු සිසු සම්බන්ධතාවය. ඒතර ගුරුවරු කියලා කියන්නේ දූ දරුවන්ගේ එහෙම නැත්නම් තමන්ගේ යටතේ ඉන්න සිසුන්ගේ යහමඟ එහෙම නැත්නම් යහපත පමණක්ම දකින්නට ඒ වෙනුවෙන්ම කැපකිරීම් කරන උත්තම ගණයේ පිරිස. ඒ නිසා අම්මා තාත්තට පස්සේ දූ දරුවන්ගේ ජීවිතේ වටිනාම සම්පත් තමයි ගුරුවරු කියලා කියන එක අමතක කරන්නට එපා දරුවනි. හරි. එතකොට සිගාලවද සූත්‍රයට අනුව ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ට යුතුයකම් පහ බැගින් විස්තර කරනවා නැත්නම් පෙන්නුම් කරලා දීලා තිබෙනවා. ඒතර ඒ අනුව ඔයාලගේ 52 වෙනි පිටුවේ මුලින්ම දීලා තිබෙනවා ශිෂ්‍යයෙකු විසින් ගුරුවරයාට කළ යුතු යුතුයකම්. අපි බලමු. දුටු විට හුනස්නින් නැගිටීම, අවශ්‍ය උපස්ථාන කිරීම, අවවාද අනුශාසනා වලට මැනවින් ඇහුම්කන් දීම, අවශ්‍ය කටයුතු ඉටු කර දීම, මැනවින් ඉගෙන ගැනීම. මේ යුතුයකම් පහෙන් දැන් අපි ඉෂ්ට කරන දේවල් නේද දැන් අපේ දරුවෝ පන්ති කාමරය තුල එහෙම නැත්නම් පාසල තුල එහෙම නැත්නම් වෙන යම් ස්ථානයකදී ගුරුවරයෙක් දැක්කම නැගිටිනවා. ඒතර අපේ දරුවන්ට මේක උරුම වෙච්ච දෙයක්. ඒතර එහෙම නැගිටීම ආචාර සමාජාචාර කිරීම ගෞරව කිරීම කළ යුතු යුතුකමක් ලෙස අපි දරුවන්ව හඳුනා ගන්න ඕනේ. ඊළඟට ගුරුවරයාට අවශ්‍ය උපස්ථාන කිරීම. දැන් ඉස්සර නම් ගුරු ගෙදරට ගිහිල්ලා තමයි ශිෂ්‍යයෝ ඉගෙන ගත්තේ. ඒතකොට එතනදී තමයි මේ උපස්ථාන ආදී කරන්නේ. ඒතකොට ඕක වර්තමානයේද ගලප ගන්නවා නම් වර්තමාන සමාජයට අනුව ගලප ගත්තොත් සාමාන්‍යයෙන් ගුරුවරයාට යම්කිසි ආකාරයක දැන් අපි දෙමු ගුරුවරයා අසනීප තත්ත්වයකින් ඉන්නවා කියලා. ඒතකොට ගුරුවරයාගේ පහසුකම් ටික සලසලා දෙන්න ඕනේ. ඒතකොට ගුරුවරයාට යම් ආකාරයක අසනීප තත්ත්වයන් නම් ඒ වෙලාවෙදී තමන්ට පුළුවන් ආකාරයෙන් ශක්ති ප්‍රමාණය ගුරුවරයාට පිහිටවීම. එහෙම නැත්නම් වතුර ටිකක් ගෙනල්ලා දෙන එක, කියන්නේ පානීය සඳහා. එහෙම නැත්නම් ගුරුවරයාගේ පහසුව වෙනුවෙන් තමන්ට යම් ආකාරයක කාර්යයක් කරලා දෙන්න පුළුවන් නම් අපි හිතමු මෙහෙම දැන් ගුරුවරයාට දෙන වෙලාවට බෙහෙත් ටිකක් බොන්න. ඉතින් මේ බෙහෙත් ටික වෙලාවට බොන්න නම් ඒව මතක් කරලා දෙන එක අන්න දරුවගේ යුතුයකම ශිෂ්‍යයාගේ යුතුයකමක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ විදිහට යුතුයකම් පහක් තියෙනවා. ඉතින් තුන්වෙනි යුතුයකම බලන්න අවවාද අනුශාසනා වලට මැනවින් අහුම්කම් දෙන්න. ඉතින් ගුරුවරයා කියන දේ හොඳින් අහලා යනු ජීවත් වෙන්න ඕන. ඊළඟට අවශ්‍ය කටයුතු ගුරුවරයාට අවශ්‍ය කටයුතු. ඉතින් ගුරුවරයාගේ දර බලන්න එහෙම නැත්නම් රෙදි හොදන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක තේරුම් ගන්න. ඉතින් ගුරුවරයා විසින් යම් ආකාරයකින් දරුවා වෙත ශිෂ්‍යයා වෙත පවර්ණ කාර්යයක් තිබෙනවා. අන්න ඒ දේවල් නිවැරදිව ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රධානම කාරණය අමතක කරන්න එපා. අවසාන වශයෙන් තිබුණත් ගුරුවරයා කියලා දෙන දේ හොඳින් ඉගෙන ගන්නට ඕනේ. ඒක තමයි ශිෂ්‍යයන් විසින් කළ යුතු අවසාන යුතුකම ලෙස මෙහිදී පෙන්නුම් කරලා දීලා තියෙන්නේ. ඊළඟට ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට යුතුකම් පහක් ඉෂ්ට කරන්න ඕනේ. එක තමයි මනවින් හික්මවන්න ඕනේ තමන්ගේ යට තියෙන ශිෂ්‍යෝ ටික. ඉතල හික්මීම, සංයමය, සංවරය, විනය, ශිෂ්‍යයාගේ විනය හදන්න ඕනේ. ඒකට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරાવි. ඒ තුලින් යහපතක් වෙනවා දරුවට ශිෂ්‍යයාට. ඒ නිසා ගුරුවරයාගේ ප්‍රධානම වගකීමක් තමයි ශිෂ්‍යයාගේ විනය ඇති කරවීම. ඒ වගේම මනවින් ඉගැන්වීම. එතකොට ශිෂ්‍යයාට වැටහෙන ගැළපෙන ආකාරයට විවිධ තාක්ෂණික මෙවලම් වෙන්න පුළුවන් වර්තමානයට අනුව නම් ඒ දේවල් යොදා ගනිමින් දරුවට ඒ තමන් ලබලා දෙන දැනුම ලබා ගන්න පුළුවන් විදිහට ඒක මනසේ දරා ගන්න පුළුවන් ප්‍රමාණයට කියලා දෙන්නට උණු ගන්නට ඕනේ. එතකොට ගුරුවරයාගේ ප්‍රධාන කාර්යය ඉගැන්වීම. එතකොට ඒක නිවැරදිව මැනවින් කළ යුතුයි කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊළඟට දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම. දැන් අර ඉස්සර කියනවානේ ගුරු මුෂ්ටිය තියාගත්ත කියලා. කියන්නේ ගුරුවරයා තමන්ගේ අත මිටිමලවගෙන දෙයක් තියාගත්තලු. එතකොට ඒක ශිෂ්‍යර කියලා දෙන්නේ නැහැ. එතකොට ඒක ශිෂ්‍ය හඳුනා ගන්න ඕන. හැබැයි එහෙම නෙවෙයි මේ කියන්නේ. බුදුර බුදුදහමේ කොතනකවත් ඔය ගුරු මුෂ්ටියක් ගැන කතාවක් නැහැ. දන්න සියලුම ශිල්ප ශාස්ත්‍ර. කියන්නේ ශිෂ්‍යයාගේ ජීවිතේ අවශ්‍ය කරන යම් ආකාරයක දැනුමක් ඔබ ගුරුවරයා සතුව තිබෙනවා නම් ඒව කියලා දෙන එක ගුරුවරුන්ගේ වගකීමක්. ඒ වගේම තමයි තමන්ගේ යහළුවන්ට, තමන් ඇසුරු කරන අයට, තමන්ගේ යටතේ ඉන්න ශිෂ්‍යයන්ව හඳුන්වලා දෙන්න ඕනේ. එතකොට යම් උපස්තම්භනයක් ලැබෙනවා දරුවන්ට, ශිෂ්‍යයන්ට. අනේ මේ වගේ කෙනෙක් මමත් වුණා නම්, මේ වගේ කෙනෙක් බවට මට පත් වෙන්න තිබුණා නම්. එතකොට ගුරුවරයා කියලා කියන්නේ උගත් කෙනෙක්, සම්භාවනීය කෙනෙක්. එතකොට ඔහු ඇසුරු කරන සමාජය සම්භාවනීයයි. ඒ වගේම උගත් බුද්ධිමත් සමාජයක්. එතකොට එවැනි අය අර ශිෂ්‍යයා සමග සම්බන්ධතාවයක් ගොඩනගන විදිහට හඳුන්වා දීම තුළ ශිෂ්‍යයාට උපස්තම්භනයක් ඇති වෙනවා. අනේ මමත් මේ වගේ සමාජයක ජීවත් වෙන්නට ඕනේ. මේ වගේ සමාජයකට මම යොමු වෙන්න ඕනේ. එහෙනම් මං අනිවාර්යයෙන්ම ඉගෙනීම කළ යුතුයි. අන්න ඒ දිරිදීම මේ හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍ය ආරක්ෂා කර ගැනීම. එතකොට පාසල තුල පමණක් නෙවෙයි ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය කියන එක මියදෙන තුරුම තිබෙනවා. ඒ වගේම තමයි මේ ශිෂ්‍යයාට තමන්ගෙන් පිහිටක් අවශ්‍ය මොහොතේදී ඒ පිහිට ලබා දීමර නොපැකිලිව කටයුතු කිරීමත් ගුරුවරයාගේ යුතුයකමක් ලෙස තමයි සඳහන් කරන්නේ. ඒක ශිෂ්‍ය ආරක්ෂා කිරීම කියලා කිව්වේ ඒක. ඒක ඒක සමහර වෙලාවට පාසල් ජීවිතෙන් පස්සේ කාලෙ වෙන්න පුළුවන්. ගුරුවරයාට ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටින්න සිද්ධ වේවි යම් තැනකදී. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී ඉඳලා ඒ දරුවා ඒ ශිෂ්‍යයා ආරක්ෂා කිරීම ගුරුවරයාගේ වගකීමක් ලෙස තමයි සිගලව සූත්‍රයේ සඳහන් කරන්නේ. එතකොට මේ යුතුකම් 10 බලන්නකෝ. තවසරයක් අපේ දරුවෝ කියවල හොඳට එකක් හරි එක්කෙනෙක්ගෙන් ඉෂ්ට නොවුනොත් මොකද වෙන්නේ? ගැටුමක් නිර්මාණය වෙනවා. අනවබෝධයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ සම්බන්ධතාවයේ දෙදරායමක් සිද්ධ වෙනවා. එහෙම නොවෙන්න නම් දෙදෙනා විසින් මේ යුතුකම් පද්ධතිය හරියට කරාමකට. ඒතකොට තනියකින් අප්පුඩි ගහන්න බෑ වගේ අත් දෙකම යොදාගත්තාම ලස්සනට ශබ්ද නගා අත්පොඩියක් ගහන්න පුළුවන් වගේ අපේ දරුවොත් එවැගේම ගුරුවරුත් මේ හැම සමාජ කණ්ඩායමක් මේ ගුරු සිසු සම්බන්ධතාවක් නෙවෙයි හැම සමාජ යුගලයක් විසින්ම මේ යුතුකම් හරියට ඉෂ්ට කිරීම ශබ්ද නගා අත්පොඩියක් ගැසීම හා සමාන වෙනවා. ඒ තරම් ශක්තිමත් බැඳීමක් ඒ තුළ නිර්මාණය වෙනවා. ඊළඟට අපිට සඳහන් කරන සිගාලවාද සූත්‍රයේ යුතුකම් පද්ධතිවල බටහිර දිශාව ලෙස හඳුන්වන්නේ අඹු සැමි යුතුකම්. මේක ගොඩක් වැදගත්. ඒතර මේ පෞල් ජීවිතයේ ප්‍රධානම සාධකය තමයි බිරිඳ සහ සැමියා. ඒතර මේ දෙදෙනා අතර අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් පද්ධතිය කිෂ්ට විය යුතුයි, ඉෂ්ට කරගත යුතුයි. ඒ හරහා තමයි ඔවුන්ගේ යටතේ සිටින අනාගතයේට ලෝකයට හිමිකම් කියන දූ පුතුන් ටික නිවැරදි ආකාරයට සමාජයට දායාද වෙන්නේ. ඒතර අඹු සැමියන් අතර ගැටුම් නිර්මාණය වුණොත් යම් හේකින් ඒක ඔවුන්ගේ යටතේ ඉන්න පිරිසට සුවිශේෂී බලපෑමක් බවට, විශාල බලපෑමක් බවට පත් වෙනවා. එහෙමනම් අඹු සැමි යුතුකම් මොනවද කියලා අපි හඳුනගනිමු. ඒතර සැමියා විසින් බිරිඳට ගරු කරන්නට ඕනි. ඒතකොට බිරිඳට කතා බහ කිරීමේදී, ආමන්ත්‍රණය කිරීමේදී නේද? දැන් අපේ දරුවන්ට සමහර වෙලාවට ගෙදරදී අම්මා තාත්තා තමන්ගේ කතා බහ කරන විලාසය හොඳට ඇහිලා ඇති නේද? සමහර ගෙවල් වල නම් අම්මා තාත්තට ඉතාම ආදරෙන් කතා කරනවා. තාත්තා අම්මට ඉතාම ආදරෙන් සෙනෙහවන්ත ලෙස ආමන්ත්‍රණය කරනවා. නම කියනවා වෙන්න පුළුවන් විවිධාකාරයි. ඒ වගේම සමහර ගෙවල් වල ඒ ඔයි ඒ වගේ මේ ටිකක් අර නොගැලපෙන වචන භාවිත කරනවා නේද? අපිට ඒවා කතා කරන්න බෑ සමහර වෙලාවට. ඒ වගේ මේ නොගැලපෙන අවමන් වෙන ආකාරයට සමහර වෙලාවට මේ සබුද්ධික පිරිසක් මැද, එහෙම නැත්නම් සම්භාවනීය පිරිසක් ඉදිරියේ කතා කරන්න බැරි, කියන්නට බැරි වචන පවා භාවිත කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. ගරු කරලා කතා බහ කරන්න ඕන. ඒ වගේම තමයි අවමන් කරන්න හොඳ නැහැ. බිරිඳට බොහොම ගරු සැරුව ඇතිව කතා කරනවා. වගේම අවමන් නොකර සිටීමක් කරන්න ඕන. සමහර අය ගරු සැරුව ඇතිව කතා කරනවා. ඒ වගේම අවමානියක් කරනවා. බනිනවා, හෙලා දකිනවා. ඒවා කරන්න හොඳ නැහැ. ඊළඟට තුන්වෙනි කාරණේ යුතුකම තමයි පරදර සේවනය. කියන්නේ වෙන අඹුවන් කරා යන්නට බෑ. වෙන ස්ත්‍රීන් කරා යන්නට අයිතියක් නැහැ. ඒ නිසා තමන්ගේ බිරිඳ සමග සතුටින් පෞල් ජීවිතේ ගත කළ යුතුයි. හතරවෙනි යුතුකම තමයි gedara වගකීම්. දැන් gedara අම්මගේ කාර්යය තමයි, නැත්නම් බිරිඳගේ ප්‍රධාන කාර්යය තමයි gedara කළමනාකරණය, නිවසේ කළමනාකරණය. ඉතින් මේ නිවසේ කළමනාකරණයේ වගකීම නිසි පරිදි පවරා දීම සැමියගේ යුතුකම. ඒ වගේම තමයි බිරිඳට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, ඒ කියන්නේ වස්ත්‍රාභරණ, නිසි කාලයේදී නිසි වෙලාවට එයා ගැළපෙන, එයා ආස කරන විදිහට ලබලා දෙන්නට ඕනේ. එහෙම වුණොත් සතුටින් බල ජීවිතයක් ගත වෙනවා, ගත කරනවා. ඒ වගේම තමයි එම යුතුකම් පහෙන් සංග්‍රහ ලබන බිරිඳ විසිනුත් සැමියට යුතුකම් පහක් ඉෂ්ට කරන්න ඕනේ. ගෙදර සම්පූර්ණ බලය පැවරුවේ බිරිඳටනේ සැමියාගේ යුතුකම් වලදී. අන්න එහෙමනම් ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම බිරිඳගේ ප්‍රධාන කාර්යය. ගෙදර සියලු දේවල් හොයලා බලලා ගෙදර අතුපතු ගාන කටයුතු, යුම් පිහුම් කටයුතු, ඒ වගේම ඇඳුම් පැළඳුම් ආදිය, සැමියාගේ දේවල්, දූ දරුවන්ගේ දේවල්, ඒ වගේම ගමත් එක්ක තියෙන අන්තර සම්බන්ධතාවය ගොඩනගා ගැනීම, මේ හැම දෙයක්ම නිවැරදි ලෙස බිරිඳ ඉෂ්ට කරන්නට ඕනේ. ඒ වගේම තමයි ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම. තම සමාජය තුළදී තම සැමියා සමග ගනු ජීවත් වෙනකොට අන්‍යෝන්‍ය වශයෙන් තව සම්බන්ධ වෙන පිරිස් ඉන්නවා. සමහර වෙලාවට සැමියාගේ ගෙදර ඥාතීන් වෙන්න පුළුවන්. ඒ වගේම යහළු යෙහෙළියන් වෙන්න පුළුවන්. තමන්ගේ මේ හැම කෙනෙක්ටම නිවැරදි ආකාරයට සංග්‍රහ කටයුතු සිද්ධ කිරීම, ඔවුන් සමග ගනුදෙනු කිරීම බිරිඳගේ යුතුකමක්. ඒ වගේම තමයි පරපුරුෂ සේවනය නොකිරීම. තමන් සැමියාගෙන් පමණක් සෑහීමකට පත් වෙමින් සැමියා සමග සතුටින් ජීවත් වීම බිරිඳගේ ප්‍රධාන යුතුකමක් ලෙස තමයි සඳහන් කරන්නේ. ඒ වගේම සැමියා විසින් උපයලා ගේනව ධනෙ ගෙනල්ලා දෙන්නේ බිරිඳට. ගෙදර කළමනාකරණය කරන්නේ බිරිඳ. එහෙමනම් ගෙදරට අවශ්‍ය කරන බඩු බාහිරාදී ගෙනල්ලා, ඒ වගේම දූ දරුවන්ගේ කටයුතු සොයලා බලලා, ඒ වගේම තමයි සැමියාගේ ඇඳුම් පැනඳුම් ගැනත් හොයලා බලලා, උයන පිහන කටයුතු ගැනත් හොයලා බලලා, යුතුකම් ගැනත් හොයලා බලලා, ඒ හැමදේම වෙනුවෙන් මුදල් යොදවන අතරම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන මේ ආර්ථික කළමනාකරණේ නිසි පරිදි පවත්වාගෙන යෑම බිරිඳගේ ප්‍රධාන යුතුකමක්. එවගේම තමයි සෑම කටයුත්තක්ම දක්ෂව හා අනලස්සගේ කම්මැලි බිරිඳක් වෙන්නට බෑ. ගෙදර මකුළු දැල බැඳිලා තියෙන්න බෑ. ලිපේ අළු පිරලා තියෙන්න බෑ. ඒ වගේම තමයි ටොයිලට් බාත්รูම් අපිරිසිදු වෙලා තියෙන්න බෑ. ඒර ඒ හැමදේම නිවැරදිව පිරිසිදුව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒ ගෙදර ඉතාම ක්‍රියාශීලී බිරිඳක් ජීවත් වෙනවා කියන එක. ස්ත්‍රියක් කාන්තාවක් ජීවත් වෙනවා කියන එක. එහෙමනම් බිරිඳගේ ප්‍රධාන වගකීමක් තමයි ගෙදර හැමෝමත් එක්ක උදෑසනම ඒ කාර්යයන් ආරම්භ කිරීම. ඒතර නිවෙසට ආලෝකය ලබා දෙන්නේ අම්මා. ඒතර අම්මාගේ චරිතයට හිමිකම් කියන්නේ බිරිඳ. ඒ නිසා ඒ දේවල් ඉෂ්ට කළ යුතුයි. ඒතර බලංග දරුවනේ කොච්චරනම් මේ සමාජය තුළ අප නොසලකා හරින දේවල් බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුව අපිට පෙන්වලා දීලා තියෙනවාද? මේ අඹසැමි යුතුකම් හරියට ඉෂ්ට නොවුනොත් නේද මේ සමාජය ගැටුම් නිර්මාණය වෙන්නේ? දැන් ඔයාලා බලන් ඉන්නකොට ඔයාලගේ අම්මා තාත්තා අතර යම් ගැටුමක් නොහොඳ නෝකාඩුවක් වචන මේ හුවමාරුවක් සිද්ධ වුණොත් නරක විදිහට මේ කියන යුතුකම් එකක් හරියට ඉෂ්ට නොවීම තුළ තමයි මේ දේවල් වෙලා තියෙන්නේ කියන එක ඔබට යම් ප්‍රමාණයකට වැටහෙයි. ඒ නිසා දරුවනේ ඒවා අපි මතක තබා ගන්නටත් ඕනේ. ඒ වගේම අපේ අනාගතයේට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වේවි අපේ දරුවන්ට. හරි. ඊළඟට උතුරු දිශාවට අදාළව සඳහන් කරපු සමාජ කණ්ඩායම් තමයි මිතුරු කණ්ඩායම්. එතකොට ඒ මිතුරු කණ්ඩායම් අතර තියෙන යුතුකම් පද්ධතිය මේකෙම විස්තර කරනවා. ඒ අනුව මේ යුතුකම් පද්ධතිය දැන් හිතන්න මෙහෙම. එක මිතුරු කණ්ඩායමක් අනිකුත් මිතුරන්ට යුතුකම් කරනකොට අන්න ඒ මිතුරා විසින් ඒ මුලින් යුතුකම් ඉටු කරපු මිතුරාට යුතුකම් ඉටු කරනවා. මෙන්න මේක තමයි මේ මිතුරු කණ්ඩායම් අතර යුතුකම් ලෙස හඳුන්වලා තිබෙන්නේ. ඒතර ඔබගේ පහසුවට මට හිතෙනවා මේවා කියලා දෙනකොට මුල් කාලයේ තරුණ කාලේ ළමා කාලේ ඒ මුලින් අපිට 54 වෙනි පිටුවේ තියෙන මුල්ම යුතුකම් පහ මිතුරන් අතර තිබිය යුතුකම් පහක් ලෙස. ඒ වගේම වැඩිහිටි සහ තරුණ සමාජය තුළදී මිතුරෙක් වශයෙන් ඔබ ජීවත් වෙනකොට තිබිය යුතු යුතුකම් විදිහට දෙවෙනියට තියෙන ওই 54 පිටුවේ දෙවෙනි කොටසේ අංකණය කරලා තියෙන යුතුකම් පද්ධතියත් ගලප ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒක මට හිතෙන දේ. මොකද මේ හිතෙනවා සමහර වෙලාවට මේ යුතුකම් ළමා කාලයේදී කළ යුතු යුතුකම් එක විදිහකට තරුණ සහ වැඩිහිටි කාලයේදී කළ යුතු යුතුකම් සමාජය තුළදී කළ යුතු යුතුකම් තව විදිහකටත් වශයෙන් මේකේ පෙන්නුම් කරලා දිලා තියෙන කියන එක. කෙසේ වුවත් අපි මේවා මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තට බෑ මේවා අපි අනුගමනය කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. බලන්නකො මිතුරාට අවශ්‍ය දේ දීම, ප්‍රිය වචනයෙන් කතා කිරීම, දියුණුව සඳහා කටයුතු කිරීම, සමානාත්මතාවය දැක්වීම සහ මිතුරා නොරැවටීම. මිතුරාට අවශ්‍ය දේ ලබලා දෙන්න ඕනේ. විවිධ අවශ්‍යතා තියෙන යහළුවෝ ඉන්නවා. තමන්ට හැකි ප්‍රමාණෙන් ඒ දේවල් ක්‍රියාත්මක කරන්න ලබලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ ප්‍රිය වචනයෙන් ඕන තැනක යහළුවත් එක්ක කතා බහ කරන්න පුළුවන් විදිහට කතා බහ කරන්න. යාළුවාගේ හිත රිදෙන විදිහට, යාළුවාට ඇහැට කඳුළු උනන විදිහට කතා බහ කරන්න හොඳ නැහැ. ඒකෝ ප්‍රිය වචනයෙන්, ප්‍රියමනාප වචනයෙන් යාළුවත් එක්ක ගනුදෙනු කරන්න, කතා බහ කරන්න කියන එකයි මේ අවධාරණය කරන්න. මොකද ගොඩක් වෙලාවට මේ අපි කියන යාළු හිට එක වැඩි වුණාම නේද මේ කියවෙන වචන පවා සමහර වෙලාවට හිත් රිදවන වචන බවට පත් වෙනවා. එහෙම නැත්නම් කුණුහරුප වචන බවට පත් වෙනවා. ඒවා හොඳ දේවල් නෙවෙයි. ඊළඟට දියුණුව සඳහා කටයුතු කිරීම. මෙතන මිතුරාගේ යහපත වගේම දියුණුවට මිතුරාට අවශ්‍ය කරන යම් ප්‍රමාණයක දේවල් සමාජ ඉගෙනීමට උදව්පදව වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ගෙදර දොරේ අයට යම් කිසි ආකාරයක සහයෝගයක් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔබට හැකි ප්‍රමාණය ඉෂ්ට කළ යුතුයි. ඒ වගේම තමයි හැම යාළුවෙක්ම එකවන්ව කල්යාණ මිත්‍රයෝ ලෙස සලකලා කටයුතු කරන්න ඕනේ. මිතුරන් හඳුනා ගන්නට ඕනේ ඔබ මුලින්ම හොඳ මිත්‍රා කවුද, පාප මිත්‍රා කවුද කියන එක. ඒක හඳුනාගෙන ඒ යහපත් මිතුරන් හැමෝටම එක වගේ. ඒතර යහළුව අතර තියෙන්න බෑ බෙදීමක්. ඒතර හොඳම යහළුවයි නරක යහළුවයි කියන්න බෑ. ඒ කියන්නේ ඔබ ඇසුරු කරන කෙනා. දැන් අපේ පන්තියක වුණත් බලන්නකො දරුවෝ. සමහර වෙලාවට නේද ඉන්ටර්වල් එකේ විවේක කාලෙදී බත් එක කනවා හොඳම යාළුවත් එක්ක. ඒතර අනිත් අයට ඇනුම් පද කියනවා. හැබැයි එයාලත් යාළුවෝ. ඒ වගේ වෙලාවට මේ යහළුකම් අතර පුංචි බෙදීමක් ඇති වෙනවා. අඩු වැඩි වශයෙන් බර තියෙනවා. එක්කෙනෙකුට 150ක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට 100ක් වෙන්න පුළුවන් යහළුකම. එහෙම වෙන්න බෑ. හැමෝම හොඳ මිත්‍රයෝ නම් සමානාත්මතාවයෙන් යුක්තව ඔවුන්ට සංග්‍රහ කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඔවුන් එක්ක ගනුදෙනු කරන්නට ඕනේ එකවන්ව. ඒ වගේම තමයි යහළුව රවට්ටන්න හොඳ නැහැ. ඒක නරක පුරුද්දක්. යහළුවත් එක්ක ඉන්නවා නම් විවෘතව ඔවුන් එක්ක ගනුදෙනු කරන්නට ඕනේ. ඒ කියන්නේ සැබෑ යහළුකම කියලා කියන්නේ. එතකොට එහෙමනම් හැංගියෝරා යහළුකම් තියෙන්න බෑ අපේ දරුවන්ට. හොඳේ ඒව හොඳින් මතක තියාගන්න. දැන් මේ වගේ යුතුකම් ලබන යහළුවා ඒ ඊළඟ යහළුවන්ට මේ යුතුකම් ඉෂ්ට කරනම නොවදේ යුතුකම් ඊළඟට තියෙන ඒ දේවල්. දුසිරිතෙහි වැටි ප්‍රමාද වූ මිතුරා ආරක්ෂා කර ගැනීම. එතකොට නරකට අයහපත් පැත්තට පිරිහීමට ලක් වෙච්ච යම්කිසි යහළුවෙක් ඉන්නවා නම් කරුණා කරලා එයා තමන්ගේ පැත්තට අරගෙන ඔහු නිවැරදි කිරීම සැබෑ යහළුකම බවට පත් වෙනවා. ඒ වගේම තමයි එවැනි අයට හිමි වෙලා තියෙන එවැනි අයගේ අයිතිය තිබෙන වස්තුව ඒ දේවල් විනාශ කරලා ඒ දේවල් තමන්ගේ වාසියට යොදා ගන්න නැතුව ඒ දේවල් රැකදීමත් සැබෑ මිතුරුකගේ ලක්ෂණය. ඒ වගේම තමයි නරකට නපුරට ගිය යම්කිසි යහළුවෙක් ඉන්නවා අන්න ඒ කෙනාගේ හිතේ තියෙන බිය නැති කරලා ඔහු සමගට ගන්න අපි ඔහුට ඔහුත් සමග ඉන්නවා කියන ඒ අදහස ලබලා දෙන්න කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම තමයි හතරවෙනි යුතුකම විපතටපත් වූ විට මිතුරා අත්හරින් නොදැන. දැන් සමහර වෙලාවට සමහර අය ඉන්නවා තමන්ගේ වාසී විතරයි යහළු ආශ්‍රය කරන්නේ. හැබැයි යහළුවට වරදක් නරකක් නපුරක් වුණ ගමන් යහළුවට යම් ආකාරයක කරදරයක් වුණ ගමන් එක යහළුවෙක්වත් නැහැ. ඒක නෙවෙයි සැබෑ යහළුකම කියලා කියන්නේ. විපතේදී ඔහු අත්හරින් නැතුව ජීවත් වෙන එක තමයි සැබෑ යහළුකම. ඒතර යහළුකම තුළ ඉෂ්ට කරන ප්‍රධානම යුතුකමක් තමයි විපතේදීත් ඔහුට පිහිටවීම. ඒ වගේම තමයි මිතුරන්ගේ මිතුරාගේ අඹදරුවන්ට සැලකීම. ඒ කියන්නේ හිතන්න මෙහෙම ඔබ ආශ්‍රය කරන යහළුවා විවාහ වෙලා එනට ඒ යහළුවාගේ බිරිඳ දූ දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි ඔබ යහළුව ඔබ ආශ්‍රය කරන යහළුවා විවාහ වෙලා ඒ යහළුවා ගැහණු කෙනෙක් නම් ඔහුට සැමියෙක් සහ දරුවෝ ඉන්නවා. ඔහු පිරිමියෙක් නම් ඔහුට බිරිඳක් සහ දරුවෝ ඉන්නවා. ඒතර මේ දෙපැත්තම ගැන හිතන්න ස්ත්‍රී පුරුෂ දෙපැත්තම. අන්න ඒ වෙලාවේදී යහළුවා නොමැති විටවත් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ යහපත පිණිස ඔවුන්ගේ අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස කියන්නේ ඔවුන්ගේ කටයුතු දේවල් කටයුතු ටික ඉෂ්ට කරලා දෙන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒතර යාළුවා ඉන්න කොට එකයි යාළුවා නැති කොට එකයි වෙන්න බෑ. ඒතර යාළුවා හිටියත් නැතත් ඔහුගේ යටදී ඉන්න අයගේ කටයුතු හොයලා බලලා කරලා දෙනවා නම් අන්න සැබෑ යහළුකම. ඒතර ඒක අපේ දරුවන්ට ගොඩක් වටින යුතුකම් පද්ධතියක්. මොකද ඔබත් ආශ්‍රය කරන යහළුව මේ සමාජයේ ඕන තරම් සිටින නිසා. ඊළඟට යට දිසාව ලෙස මේකේ සඳහන් කරලා තියෙන දරුවනේ මේ සේව්‍ය සේවක. මේකනේ සේව්‍ය කියලා කියන්නේ හාම් පුතා. එහෙම නැත්නම් ආයතනයක යම් රැකියාවක් කරන ස්ථානයේ ප්‍රධානියා. සේවක කියලා කියන්නේ ඔහු යටතේ වැඩ කරන පිරිස. එතකොට රටකනම් රටේ ප්‍රධානියා සහ රටවැසියන්. එතකොට විදුහලකනම් විදුහල්පති සහ ගුරුවරු. මේ විදිහට අපිට ගන්නට පුළුවන් ඕනම අවස්ථාවක. ගෙදරකනම් අම්මා තාත්තා සහ දරුවෝ. ඒ විදිහට අපිට මේක ගන්න පුළුවන්. ප්‍රධානියා සහ ඔහුගේ යටතේ ඉන්න අය. හරි. එතකොට ඒ යටතේ සේවකයා විසින් සේවයාට නැත්නම් හාම්පුතාට වගේම හාම්පුතා විසින් සේවකයාට යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ 10ක් පහ පහ බැගින්. අපි බලමු පළවෙනිින්ම තියෙන්නේ හාම්පුතා විසින් තමන්ගේ යටතේ සිටින අයට යුතුකම් ඉෂ්ට කිරීම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බැලූ බැල්මට මේ යුතුකම් ටික දරුවනේ අර එදා ගෙදර වැඩ කරේ ගෙදර නැවතිලා මෙහෙ කාරකම් කරපු අය. අන්න ඒ සමාජ තත්ත්වයට අනුව තමයි මේක විස්තර කරලා තියෙන්නේ. එහෙම නැත්නම් හඳුන්වලා දීලා තියෙන්නේ. හැබැයි මේක වර්තමාන සමාජයට අනුව අපි ගලප ගන්නට ඕනේ. බලමු ඒ අනුව සේවකයාගේ ශක්ති ප්‍රමාණයද වැඩ පැවරීම. තමන්ගේ යටතේ වැඩ කරන අයට ඔහුට හැකි ප්‍රමාණයට වැඩ දෙන්නට ඕනේ. දවස් දෙකක වැඩ එක දවසෙන් කරව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ඉංජිනේරු විෂය දන්න කෙනාට ඉංජිනේරු දැනුම තියෙන කෙනාට වෛද්‍ය දැනුමෙන් වැඩ කරන්න බෑ. ඒකට දැනගන්නට ඕනේ සේවකයාගේ දක්ෂතා සහ සුදුසුකම් අනුව නිවැරදි ප්‍රමාණයට වැඩ පැවරීම හාම්පුතාගේ ප්‍රධානියාගේ යුතුකම. ඒ වගේම තමයි නිසි වෙලාවට පඩි එහෙම නැත්නම් වැටුප ආදී ලැබලා දීලා ඔහු සතුටු කරවන්නට ඕනේ. ඒ වගේම තමයි ප්‍රථම ආධාර පහසුකම් වගේ ආයතනයක තිබිය යුතු මූලිකම සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ටික සේවකයාගේ ජීවිත ආරක්ෂාවට ලබලා දෙන්නට ඕනේ. ඒ වගේම තමයි මිහිරි ආහාර පාන ආදී නිසලස ලබා දීම කියලා කියන්නේ දැන් අපි හිතන්නේ මේක වර්තමාන ගලප ගන්න පුළුවන් මෙහෙම. මොනවද මේ? අපි දන්නවා බෝනස් දෙනවා, ශිෂ්‍යත්ව දෙනවා, තෑගි භෝග දෙනවා නේද? අර ආයතනයක ඉන්නකොට එක එක අවස්ථානුව උසස් වීම් දෙනවා, ඈ තනතුරු ඉහළ දානවා, ඒ වගේ තියෙනවනේ ආයතනවල. අන්න ඒ කියන ආකාරයට ඔහු සතුට වෙන දේ ලබා දීම තමයි මේ කාරණේදී අපිට වර්තමානයට අනුව ගලපන්නට තිබෙන්නේ. ඊළඟට සුදුසු අවස්ථාවේදී විවේක දීම. එක පැත්තකින් ඒ නියමිත වෙලාවට ඒ දවස නනුව විවේකී දෙන්න ඕනේ. ප්‍රී ටයිම් කියලා කියන්නේ අපි නේද කෑම පය වෙන්න පුළුවන් ඒවා. තව පැත්තකින් හවස වැඩ ඇරලා යන වෙලාවක් තියෙනවා. අනිත් එක තමයි අවුරුදු 55ද 60ද 65ද ඒ ඔහු විස්රාම සුවයෙන් ගත කරන්නට ඕන කාලයක් තියෙනවා. අන්න ඒ කාලය තුළදී ඒ දේවල් නිසි පරිදි අවස්ථාව සලසා දීම සේවකයාගේ එහෙම නැත්නම් හාම්පුතාගේ යුතුකමක් විදිහට තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ යුතුකම් වලින් සංග්‍රහ ලබන සේවකයා හාම්පුතාට කොහොමද යුතුකම් ඉටු කරන්නට ඕනේ කියලා. ඊළඟට පළමුව පිබිදීම. දැන් පළවෙනි යුතුකම කියලා කියන්නේ මේ අපි කියවන මේක අර ගෙදර නැවතිලා වැඩ කරපු අවස්ථාවේ සඳහන් කර යුතුකම්. හැබැයි මේක වර්තමානයට අනුගලපගත්තොත් මෙහෙමයි. ආයතන ප්‍රධානිය සේවයට වාර්තා කිරීමේ ප්‍රථමව සේවකව ගිහිල්ලා ආයතනයේද සේවයට වාර්තා කරලා තියෙන්නට ඕන. එතකොට ඒක තමයි ඔහුගේ ප්‍රධානම පළවෙනි යුතුකම. නේද? දෙවෙනි එක තමයි ස්වාමියාට පසුව නිදා ගැනීම කියලා කියන්නේ ආයතන ප්‍රධානිය සේවයෙන් බැහැර වුණාට පස්සේ තමයි ආයතනයේ සේවක පිරිස සේවයෙන් බැහැර වෙන්නට ඕනි. ඊළඟට තුන්වෙනි එක ස්වාමියා දුන් දේ පමණයි කියන ආයතනය තුල හොරමරකම් කරන්නට හොඳ නැහැ, වංචා දූෂණ කරන්නට හොඳ නැහැ. ඔහු ලබා දෙන වැටුපන අනුව සේවය කිරීමත් ඒ වැටුප පමණක් ලබාගෙන සේවය කිරීමක් කළ යුතුයි. එහෙම නැතුව වංචනික ආකාරයට මුදල් ආදී වස්තුව ආදී හරි හම්බ කරන්නට හොඳ නැහැ. එතකොට එහෙම කළොත් වෙන්නේ මොකද? තමන්ට තව කාලයක් තිස්සේ මුදල් උපයන්න තියෙන තැනකින් තමන්ට රැකියාවත් අහිමි වෙනවා. එපමණක් නෙවෙයි ආයතන කඩා බිඳ වැටෙනවා. අවසානයේදී තමන් සිංගමනට යෑමට පවා සිද්ධ වෙන විතර ඕනතරම් අවස්ථා තියෙන වර්තමානයේදී. දැන් අපි දන්නවා මේ කාලාන්තරයක් තිස්සේ කරගෙන යන වංචා දූෂණ තියෙනවා මිනිස්සු ආයතන තුළ. අවසානයේට ආයතනයේ කණ්ඩම් වෙනවා. එහෙම නැත්නම් ආයතනයේ කඩා බිඳ වැටෙනවා. අවසානයේ තමන්ට ජීවත් වෙන්න තියෙන ආදාය මාර්ගය පවා අහිමි කරගන්න පිරිස ඕනතරම් ඉන්නවා. එහෙම වෙන්න හොඳ නැහැ කියන එකයි මේ කියන්නේ. ඊළඟට වැඩ කටයුතු ඉතා හොඳින් කිරීම. තමන්ට පැවරිලා තිබෙන රාජකාරී කාර්යභාරයන් තියෙනවා. තමන්ගේ ආයතනය තුළ තමන්ගේ තනතුරු අනුව අන්න ඒ දේවල් නිසි පරිදි තමන්ට හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. තමන්ට පැවරෙන ඩියුටිය නිවැරදිව කිරීම තමයි මේකෙදි අර්ථ ගන්නවන්නේ. ඊළඟට ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. තමන් ආයතන ප්‍රධානියාගේ යහපත ගැන හොඳ ගැන ඔහු ගැන වර්ණනා කිරීම කියන්නේ ඔහු කරන නරක උලුප්පාදමීම නෙවෙයි ඔහුගේ යම් ආකාර හිතිදීවීමක් වෙන්න පුළුවන් හැබැයි ඊට එහා ගිය ඔහු තුල තිබෙන යම් ආකාරයක වටිනාකම් තියෙනවා නම් අන්න ඒ දේවල් සමාජයේ තුලදී ඔබ විසින් ඇගීමට ලක් කළ යුතුයි කියන එකයි මෙතනදී සඳහන් කරන්නේ. ඒතර මේක වර්තමානයේට අනුගලප ගන්න කියලා කිව්වේ ඒකයි. දැන් බලන්න අපේ ගොඩක් වෙලාවට සමාජය තුල ගැටුම් අරගල උද්ඝෝෂණ වැටුප් වැඩි කරන්නට කියලා එහෙම නැත්නම් බෝනස් දෙන්නට කියලා උසස් වීම ලැබලා දෙන්නට කියලා නේද උද්ඝෝෂණ උපවාස අරගල මේ වගේ ගොඩක් දේවල් කියන පෙළපාලි. ඒ හැමදේම මේ හරියට නිවැරදිව යුතුකම් ඉටු නොකිරීම තුළ සේව්‍ය සේවක යුතුකම් නිවැරදිව ඉටු නොකිරීම තුළ සිද්ධ වෙන දේවල්. ඊළඟට සඳහන් කරන අවසාන යුතුකම් පද්ධතිය එහෙම නැත්නම් අවසාන සමාජ කණ්ඩායම් විදිහට තමයි උඩ දිසාවට අයිති භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස අතර යුතුකම්. එතනදී දායක පිරිස විසින් භික්ෂුන් වහන්සේලාට යුතුකම් පහක් ඉෂ්ට කරන්නට ඕනේ. දායක ලෙස පන්සලේ භික්ෂුන් වහන්සේට හාමුදුරුවන්ට මෛත්‍රී සහගතව කතා කරන්නට ඕනේ. ඒ වගේම වැඩ කරන්නට ඕනේ සහ මෛත්‍රී සහගත සිටවිල්ලෙන් භික්ෂුන් වහන්සේලාත් ඒක ගනුදෙනු කරන්නට ඕනේ. කියන්නේ සිත කය වචනය යහපත් ලෙස හසුරවගෙන භික්ෂුන් වහන්සේ ගැන කතා බහ කරන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ ගැන හිතන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ කටයුතු කරලා දෙන්න. පන්සලේ ශ්‍රමදානය කිව්ව ගමන් මොන මල කරුමයක්ද කියලා එහෙම හිතලා ඊට පස්සේ ගිහිල්ලා වැඩ කරන්න දෙපා. ඊළඟට හැමදාම පින්පත්තර හැමදාම ආදාර එහෙම කියලා හිතේ කුකුසක් තියාගෙන ගෙද පන්සලට ගිහිල්ලා වැඩ කරන්න දෙපා. ඒව හොඳ නැහැ. ඒතර මෙතන කියන්නේ ගිහියන් දායකයන් වන අප විසින් පන්සලේ හාමුදුරුව කෙරේ මෛත්‍රිය කරුණාව දයාව මේ කියන යහපත් වූ සිතිවිලිත් එක්ක ක්‍රියාත්මක කරන්න කරන්නට ඕනි ක්‍රියාත්මක වෙන්නට ඕනි සිත කය වචනය යහපත් පැත්තට යොමු කරන්නට ඕනි. ඊළඟට භික්ෂුන් වහන්සේලා හාමුදුරුවන්ල ඕනම වෙලාවක මගේ නිවසට ආවොත් මම මගේ නිවසේ දොරට විවෘත කරලා තියෙන්නේ දොර වහන්නේ නැහැ. ඕනම වෙලාවක දොරට විවෘත කරගෙන කියන්නේ පන්සල වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඔබ බැඳී ඉන්නවා කියන එකයි දරුවනේ. ඊළඟට සිව්පසෙන් ආමිසයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ සිව්පසේ අපි දරුවෝ අහලා තියෙනවා. මීට පෙර අපි සාකච්ඡා කළා දෙවෙනි තුන්වෙනි පාඩම් වලදී මේ පෙළ පොතේම මොනවද චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසේ භික්ෂුන් වහන්සේලාට හාමුදුරන්ලාට අපි සංග්‍රහ සම්මාන කරන්නට ඕන. දැන් මේ විදිහට දායකයන් වන අප යුතුයකම් පහකින් භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කරනකොට ඔන්න භික්ෂුන් වහන්සේලා අපිට පැවිදි සමාජයේ ගිහි සමාජයට යුතුයකම් හයකින් සංග්‍රහ කරනවා. ඒතකොට යුතුයකම් හයක් ඒ වැඩිම යුතුයකම් ප්‍රමාණය දායකයන්ට තමයි භික්ෂුන් වහන්සේලා ඉෂ්ට කරන්නේ. ඒ අනුව පදින් වැළක්වීම යහපත් ක්‍රියාවල යෙදවීම හොඳ හිතින් අනුකම්පා කිරීම අසා නොමැති දේ කියා දීම අසා ඇති දේ වඩා පැහැදිලි කර දීම සුගතියට මඟ කියා දීම. දැන් මොනවද මේ බැලුවොත් මේ යුතුයකම් හයම සංසිද්ධව ගත්තොත් එක පැත්තකින් භික්ෂුන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් ගිහි ජනතාවගේ මෙලව පරලොව යහපත පිණිස ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මේ කියලා දීලා තියෙන්නේ මේ කරුණු හය තුලින්. එතකොට එහෙමනම් අපේ දරුවෝ මේ කරුණු 61යි දැන්. මේ කරුණු 61 මතක තබාගෙන ඕනම පැත්තකින් ඕනම විදිහකින් අපිට ප්‍රශ්නයකට පිළිතුරක් ගොනු කරන්නට පුළුවන් විදිහට අපි කරුණු මනස තුල ගොඩනගාගෙන තියෙන්නට ඕනේ. ඒතර විශේෂයෙන් මතක තියාගන්න සමාජ සම්බන්ධතාවයේ තහවුරු කිරීමට තමයි සමාජ සම්බන්ධතාවයේ ඉදිරියට පවත්වාගෙන යාමට තමයි මේ යුතුයකම් පද්ධතියේ දේශනා කළ තිබෙන්නේ. ඒතර මේ යුතුයකම් කොතනකදී හරි ඉෂ්ට නොවුන ගමන් වෙන්නේ අර්බුදයක් නිර්මාණය වීම, ඒ සමාජ සම්බන්ධතාවයේ දෙදරායමක් සිද්ධ වෙනවා, ඒ හරහා විනාශයක් සිද්ධ වෙනවා. එතකොට අපි දරුවන්ට ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. අපි බලමු මේ ක්‍රියාකාරකම් දෙක අපි දරුවන්ට ඉතාම සරලව නිවසේදී කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ පෙළපොතේ තියෙන ක්‍රියාකාරකම් දෙක විශේෂ අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරන්න. ඒත් එක්කම හැමදාම වගේ මම අද දවසේදීත් අපේ දරුවන්ට මේ කරපු පාඩම තුලින් පුංචි ක්‍රියාකාරකමක් ලැබලා දෙනවා. අපි දරුවෝ උත්සාහ ගන්න මේ ක්‍රියාකාරකමට පිළිතුරු ලියන්න, පිළිතුරු ගොනු කරන්න ක්‍රියාකාරකම තමයි අපි දරුවෝ ලියා ගන්න. තම යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කිරීමෙන් යහපත් සමාජ සබඳතා ගොඩනැගෙන ආකාරය පෙන්වා දෙන්න. නැවත බලා ගන්න. තම යුතුකම් හා වගකීම් මැනවින් ඉටු කිරීමෙන් යහපත් සමාජ සබඳතා ගොඩනැගෙන ආකාරය පෙන්වා දෙන්න. ඉතින් මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර මේ යුතුකම් වලින්ම පොදුවේ ගොනු කරන්න උත්සාහ ගන්න. හොඳයි, එහෙමනම් දරුවනේ පාඩම අපි මේ ආකාරයට අද දවසේ මෙතනින් නිමා කරන අතරම නැවත අපිට අපි බලමු අලුත් අවුරුද්දක් තුළදී අපේ දරුවන්ගේ දැනුම බෙදා හදාගෙන, නැත්නම් දරුවන්ට මේ දැනුම ලබා දෙමින් අපේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරන්නට සුදුසු අවස්ථාවේදී අපි ඔබ සමගම කටයුතු කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. හොඳයි, එහෙමනම් අපේ දරුවෝ හැමෝටම එළඹෙන්නා වූ 2022 වර්ෂයේ වාසනාවන්ත නිදුක් නිරෝගීමත්, එවැගේම තමන්ගේ කාර්යයන් ඉගෙනුම් කාර්යයන් ඉතාම හොඳින් සාර්ථකව ඵලදායි ලෙස ක්‍රියාත්මක කරගෙන සාර්ථකව ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් යහපත් වාසනාවන්ත සුබදායි අනාග වසරක් බවට, සුබ අලුත් අවුරුද්දක් නව වසරක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ ඉතාම ඕනකමින් ලෙන්ගතුව සිද්ධ කරමි. අද දවසේ අපි පාඩම මෙතනින් නිමා කරනවා. අපේ දරුව හැමෝටම තෙරුවන් සරණයි.